ඔබ SBS සිංහල ගුවන් විදුලිය සමකෙන්
කොවිඩ් කියන මාතෘකාව තාමත් අපේ ජීවිතවලින් බැහැරව ගිහිල්ලා නැහැ. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව ගත්තත් ශ්‍රී ලංකාව ගත්තත් ලෝකේ හැම රටක්ම පාහේ ගත්තත් ඉතින් මේ කොවිඩ් කියන වචනයත් එක්ක මේ කොවිඩ් කියන වසංගතය තවදුරටත් අපේ ජන ජීවිතයත් එක්ක බැඳිලා පවතිනවා. අපි අද දවසේදී මේ කොවිඩ් සම්බන්ධයෙන් තවත් වෙනත් පැතිකඩක් සම්බන්ධයෙන් කතා කරන්නයි සූදානම් වන්නේ. ඒ තමයි මේ කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු තමන්ගේ නිවසේ තබාගෙන රැකබලා ගැනීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම මොනවද කියලා අපි පැහැදිලි කරගන්නයි අද දවසේදී බලාපොරොත්තු වෙන්නේ. මේ සාකච්ඡාවට අපි ආරාධනා කරා ඩාවින් නුවර රොයල් ඩාවින් රෝහලේ කායික වෛද්‍ය විශේෂඥ සහ වකුගඩු රෝග විශේෂඥ කැලුම් විමලරත්න මහතාට. ආයුබෝවන් කියලා පිළිගන්න ඔබතුමාව නැවතත් අපේ වැඩසටහනට.
ආයුබෝවන් මතුර.
හොඳයි වෛද්‍යතුමනි, දැන් කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු නිවසේ තබාගෙන රැකබලා ගැනීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම මොනවද කියලා අපි පැහැදිලි කිරීමක් කරමු.
ගෙදරදී කෙනෙක්ව බලා ගන්නකොට පළවෙනිම කාරණේ තමයි ඒ හැම දිනෙකම තේරුම් ගන්න ඕනේ මේ වෙනකොට ඒ පුද්ගලයාට අමතරව මේ වෙනකොටම ගෙදර ඉන්න අනිත් අයටත් කොවිඩ් හැදුනා වශයෙන් තමයි හැදිලා තියෙන බව තමයි සාමාන්‍යයෙන් අපි සෞඛ්‍ය බලධාරීන් විදිහට සලකන්නේ. මොකද මේ වෙනකොට එයාගේ ළඟ තමන් එක්ක ජීවත් වෙන එකම ගෙදර ජීවත් වෙන අනිත් අයට රෝගය පැතිරීමේ හැකියාව ඉතාම වැඩි. මේ විශේෂයෙන්ම මේ ඩෙල්ටා කියන ප්‍රභේදයත් එක්ක සලකලා බලනකොට ඒ හැකියාව ඉතාම වැඩි නිසා ඉතින් අපි රෝගියාගේ රෝග ලක්ෂණ මතුවෙන්න පැය 48කට ඉස්සෙල්ලාම ඉඳලා අර එයාගෙන් තව කෙනෙකුට ආසාදනය වීමේ හැකියාව තියෙන නිසා හැම කෙනෙක්වම අපි සලකන් වෙන්නේ ක්ලෝස් කොන්ටැක්ට්, එහෙම නැත්නම් රෝගය හැදීමේ හැකියාව ඉතාම වැඩියෙන් පවතින අය හැටියට තමයි. ඒ කොහොම වෙතත් ඒ ගෙදර ඉඳලා අනිත් කෙනෙකුට ඒ ගෙදරට පිට ජීවත් වෙන අයට රෝගය හැදීමේ හැකියාව සම්පූර්ණයෙන් වළක්වීම තමයි පළවෙනිම කාරණේ. දෙවෙනි කාරණේ තමයි ගේ ඇතුලේ ඉන්න අනිත් අපි හිතන හවුස් හෝල් කොන්ටැක්ට්ස් කියලා ඒ අයට හැදිලා නැත්නම් මේ වෙනකොට ඒ අයත් පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ රෝගය හදාගන්නේ නැතුව පරිසං වෙලා මේ කාලය ඇතුළත දීන්න. තුන්වෙනි කාරණේ තමයි මෙතන ඉඳලා ඉස්සරහට තව දවස් 14ක් යනකල් මේ රෝගියාව පරිස්සමෙන් බලාගන්න තියෙනවා. එතකොට ඒ රෝගියාගේ බලා හදා ගැනීමේදී අවශ්‍ය ඒ කියන්නේ රෝගියා ගැන අපි බලාගන්නේ කොහොමද, එයාට මොනවද අපි කරගල යුත්තේ, එයාගේ මොන දේවල් වලටද අපි රෝගියා ඇතුළුව අනිත් අය හැමෝම විශේෂ අවධානය ලක් කළ යුත්තේ මොනවද කියන ඒ කාරණා තමයි වැදගත් වෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී තියෙන රෝග ලක්ෂණයි අනාගතයේ එන්න පුළුවන් රෝග ලක්ෂණයි මොනවද කියන එක රෝගියාගේ ජෙනරල් ප්‍රැක්ටිෂනර් ඒ කියන්නේ අපේ පවුලේ වෛද්‍යවරයා එක කතා කරලා පැහැදිලි තේරුම් ගැනීමක් ඉගෙන ගැනීමක් කරන්න අවශ්‍යයි. ඒ මුලදීම පළවෙනි අපි කියන එකට පළවෙනි දවසේම මේ මැනේජ්මන්ට් ප්ලෑන් එකකට මේ රෝගය අපි පරිපාලනය කරගන්නේ කොහොමද, කල්මනාකරණය කරගන්නේ කොහොමද, ගෙදරදී කියන එක ගැන අපේ පවුලේ වෛද්‍යවරයා එක්ක සාකච්ඡා කළ යුතුයි. සාකච්ඡා කළා අපි හුඟක් වෙලාවට වෛද්‍යවරයා අපිට ලබා දෙනවා. එතකොට අපේ පළවෙනිම වෛද්‍යවරයා උපදෙස් දෙනවා මෙන්න මේ දේවල් තමයි මේ රෝග ලක්ෂණ පරිස්සම් වෙන්න ඕනේ මෙන්න මේ අවස්ථාවලදී. ඒ වගේම රෝග ලක්ෂණ මොනවද කියලා ලියන්න කියලා හුඟක් වෙලාවට ඩයරි එකක් අපිට ඉලෙක්ට්‍රොනික ඊමේල් මාර්ගයෙන් විද්‍යුත් ලිපි මාර්ගයෙන් අපිට ඒවයි. එතකොට ඒ ඩයරි එක මේන්ටේන් කරලා අපිට එන හැම රෝග ලක්ෂණයක්ම ලියලා ඒක යම්කිසි වෙනසක් වෙනවද, ඊට වඩා ආද මේක වැඩිද අඩුද කියන දේත් සටහන් කළ යුතුයි. ඊට පස්සේ ඒ රෝග ලක්ෂණ අපි අඳුන ගන්න ඕනේ කොයි ඒවද මෙතනින් තත්ත්වයේ තව බරපතලයි කියන එක පෙන්වන්නේ මොනවද කියන එක. ඊට පස්සේ දැන් තමන්ගෙන් වෙන කෙනෙකුට ගේ ඇතුලේ යන මේ රෝගය හැදෙන එක කොහොමද වළක්වන්නේ. ඒකට ප්‍රධානම අවශ්‍ය දේ තමයි පුළුවන් තරම් අනිත් අයගෙන් වෙන් වෙලා ගේ ඇතුලේ ඉන්න පුළුවන් තරම් උත්සාහ ගන්න එක. වෙනම කාමරයක් තියෙනවා නම් වඩාත් හොඳයි. එතකොට ඒ කාමරයට අනිත් අය එන එක පුළුවන් තරම් සීමා කරන්න ඕනේ. තමන්ටම වෙනම බාත්รูම් එකක් නාන කාමරයක් වැසිකිළියක් තියෙනවා නම් ඒක තවත් හොඳයි. ඒකට අනිත් අය එන එක පුළුවන් තරම් අඩු කරන්න ඕනේ. එතකොට යම් කිසි අවස්ථාවක දැන් හුඟක් වෙලාවට ගෙදර අපි හිතමුකෝ කාමරෙන් පිටට ගිහිල්ලා තනියම ඉන්න කෙනෙකුට නම් අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් එක වගේ කිචන් එකට ගිහිල්ලා යාගේ කුස්සියේ කෑම පිළිල කරගන්න අවශ්‍ය නම් ඒ වගේ වෙලාවට යනකොට පුළුවන් මේ කියන්නේ 100%ක් අවස්ථාවලදී මුක ආවරණයක් මාස්ක් එකක් පැළඳගෙන ඉන්න අවශ්‍යයි. ඒකට සුදුසු අර සර්ජිකල් මාස්ක් එකක් හරි ඒකට අවශ්‍ය තත්ත්වයේ තියෙන සුදුසු තත්ත්වයේ ප්‍රෙදි මාස්ක් එකක් හරි නිවැරදි ක්‍රමයට පැළඳගෙන එළියට බහින්න ඕනේ කාමරෙන් එතකොට. ඊට පස්සේ ඉතින් තමන්ගේ භාජන ඒ හැම දෙයක්ම වෙන් කරලා තියාගන්න පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. තමන්ගේ පිඟාන, කෝප්පේ, දත් බුරුසු, ඒවම පාවිච්චි කරන හෙයා බ්‍රෂර්ස්, ඒ හැම දෙයක්ම වෙන් කරලා අනිත් අයගෙන් වෙනම තියාගෙන තමන්ගේ උපකරණ වෙනම තියාගන්න අවශ්‍ය කාමරයට. අපිට අපි කියන්නේ කොමන් ස්පේසස් කියලා අපි පාවිච්චි කරන හැම දිනෙකම එකතු වෙලා පොදුවේ පාවිච්චි කරන තැන්වල තියෙන දේවල් පුළුවන් තරම් ඉක්මනට සුදුසු මේ විස බීජනාශක දියරයකින් disinfectant එක disinfectant එකකින් සුද්ධ කළා. ඊට පස්සේ detergent එකනේ. එහෙම නැත්නම් 2 in 1 action එක. ඒ දෙකම එකට තියෙන සමහරක් තියෙන මේ දියර වර්ග ඒකකින් මේ පුළුවන් තරම් ඉක්මනට ඒවා පිරිසිදු කර යුතුයි. ඉතින් ඒ වෙන කෙනෙක් පිරිසිදු කරනවා නම් ඒ පිරිසිදු කරන කෙනා mask එකක් දාගෙන අත්වැසුම් පාවිච්චි කරලා gloves දාගෙන ඒක කරන්න අවශ්‍යයි. හැබැයි අවශ්‍යම දේ තමයි ඉතින් ඒ COVID රෝගියා අනිත් අයත් එක්ක ගැටෙන ප්‍රමාණය පුළුවන් තරම් අඩු කරන්න ඕනේ. ඒ අවශ්‍යම අවස්ථාවකදී සෞඛ්‍ය බලධාරීන් එක වෛද්‍යවරයෙක්ට ඇවිදිලා හරි වෙන කෙනෙක් sample එකක් ගන්න හරි එනවා නම් ඒ mask එකක් දාගන්න ඕනේ පිට කෙනෙක්ව මුණ ගැසෙන හැම අවස්ථාවකදීම. තමන්ගේ කාමරේ ඉඳිදී mask එකක් අවශ්‍ය නැහැ. කාමරේ හොඳට වාතාශ්‍රය තියෙනවා නම් වඩා හොඳයි. ඒ කාරණා බොහොම වැදගත් තමන් තනියම self isolation එකේ ඉන්නකොට. එතකොට ගෙදර අනිත් අය මොකද කරන්නේ? ගෙදර අනිත් අයත් මේ වෙලාවෙ ඉන්නේ දවස් 14ක් මේ mandatory quarantine තත්ත්වයක් මත. ඒ කියන්නේ ඒගොල්ලන්ටත් ගෙදරින් පිට යන්න පුළුවන්කමක් නැහැ වෛද්‍ය උපදෙස් අවශ්‍ය වෙලාවකට ඇරෙන්න. ඒක සම්බක් අයට ඉතින් අමාරු තත්ත්වයක්. එතකොට අපිට අපේ යාළු මිත්‍රයන්ගෙන් හරි සෞඛ්‍ය බලධාරීන්ගෙන් හරි තියෙන සෝෂල් සර්විසස් වලින් හරි අපිට යම්කිසි උදව්වක් උපකාරයක් ඉල්ලන්න අවශ්‍ය වෙන අවස්ථා තියෙනවා. ඕන තරම් අපිට අවශ්‍ය ග්‍රෝසරිස්, මේ බඩු බාහිරාදිය සමහර වෙලාවට ඔන්ලයින් ඕඩර් කරලා ගෙන්න ගන්න වෙනවා ගෙදර දොරගාවට. ගෙදරින් පිට යන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ඒක හැමදෙනාම තේරුම් ගන්න අවශ්‍යයි. ඉතින් ඒ වගේ වෙලාවට රෝගියාට කොහෙත්මත් යන්න බෑ. මේ රෝගියාට ගෙදරින් එළියට යන්න පුළුවන් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා විතරයි. එතකොට වැඩට යන්න බෑ. ඉස්කෝලේ, විශ්වවිද්‍යාල වල දේවල්, පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට්, ටැක්සි මොනම දෙයකින්වත් ගෙදරින් යන්න පුළුවන්කමක් නැහැ කියන එක පැහැදිලිවම තේරුම් ගන්න අවශ්‍යයි. තව මොනවාද අවශ්‍ය සියලුම දේවල් සපයා ගැනීම පිළිබඳ යම්කිසි ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. අපිට මේක එකපාරටම නිකම්ම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැම දෙයකටම යම්කිසි පෙර සූදානමක් අවශ්‍යයි.
හොඳයි වෛද්‍යතුමනි, අපි අවසාන වශයෙන් කතා කරමු. දැන් නිවසේ සිටි කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු රෝහලගත කළාට පස්සේ ඔහු හෝ ඇය වාසය කරපු කාමරය හෝ ඒ ස්ථානය හෝ ඒ වගේම ඒ භාවිත කරපු උපකරණ සම්බන්ධයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව ඒ නිවසයන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව අපි අවසාන වශයෙන් කතා කරමු.
එතකොට ඒ හිටපු කාමරය සුද්ධ කරගන්න අවශ්‍යයි. ඒ පාවිච්චි කරපු අපි කියන්නේ සර්ෆසස්, ඒකේ මේස, පුටු, ඒ වගේ දේවල් වල සහ රෝගියා විසින් පරිහරණය කරපු අල්ලපු තැන්වල කොවිඩ් වෛරස් එක තියෙන්න පුළුවන්. එක එක ඒ පෘෂ්ඨ මත යම්කිසි කාලයක් කොවිඩ් වෛරසය පවතින බවත් සමහරක් පෘෂ්ඨවල මේ වල වඩාත් වැඩි කාලයක් තියෙන බවත් අපි දන්නවා. ඉතින් කොහොම හරි ඒ වගේම අපි දන්න අනිත් දේ තමයි ඩිටර්ජන්ට් වලින් ඇන්ඩ් ඩිසින්ෆෙක්ටර්ස් වලින් කොවිඩ් වෛරසය ලේසියම විනාශ කරන්න පුළුවන්. ඉතින් අපි සාමාන්‍ය පාවිච්චි කරන ඩිසින්ෆෙක්ටන්ට් එකක් යූස් කරලා ඒ හැම සර්ෆස් එකක්ම ක්ලීන් කරන්න අවශ්‍යයි රෝගියා විසින් අල්ලන ලද. එයාගේ ඇඳුම් පැළඳුම් සාමාන්‍ය වොෂින් මැෂින් එකක දාලා වෝම් වොෂ් සයිකල් එකට කියලා පුළුවන් තරම් වැඩිම උෂ්ණත්වය තියෙන සෙටින් එකක වොෂින් මැෂින් එකක හොදනවනම් එහෙම නැත්නම් සාමාන්‍ය සබන් යොදලා සෝදනවනම් ඒක කරන්නත් පුළුවන්. හැබැයි ඒ සුද්ධ කරන කෙනා මාස්ක් එකක් සහ ග්ලව්ස් පාවිච්චි කරන්න ඕනේ. ඒක තමයි අපි දැන්ට මේ වෙනකොට යෝජනා කරන ක්‍රමය. මම මේ කියපු හැම දෙයක් මේ ඇඩ්වයිස් එකට අමතරව ඉස්සෙල්ලා කියපු හැම දෙයක්ම මේ වෙනකොට අද තියෙන දැනුම මත, අද තියෙන මේ නොයෙකුත් නිර්දේශ මත කියන දේවල්. ඉතින් සමහරක් වෙලාවල් තියෙනවා මේවා අනාගතයේ වෙනස් වෙන්න ඉඩ තියෙනවා. එතකොට පොඩ්ඩක් අවධානයෙන් ඉන්න අවශ්‍යයි මොනවද අලුත් විස්තර ඇවිදලා තියෙන්නේ, අලුත් නිර්දේශ මොනවද තියෙනවද මේ සර්ෆසස් ගැන, හරි එහෙම නැත්නම් මේ වාතයේ වෛරස් එක තියෙන්න පුළුවන් කොච්චර කාලයක් තියෙනවද, ඒ කාමර සුද්ධ කරගන්නකොට ඊට වඩා වෙනස් ක්‍රමවේදයක් නිර්දේශ කළා තියෙනවා නම් ඒව ගැන අපි ආයි දැනුවත් වෙලා අපේ දැනුම යවත්කාලීන කරගන්න අවශ්‍යයි.
හොඳයි, අපි කතා බහ කරමින් පසුයේ මේ කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු නිවසේ තබාගෙන රැකබලා ගැනීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම මොනවාද කියන කාරණා සම්බන්ධයෙන් මේ සාකච්ඡාවට අපිත් සමග සම්බන්ධ වුණේ ඩාවින් නුවර රෝයල් ඩාවින් රෝහලේ කායික වෛද්‍ය විශේෂඥ සහ වකුගඩු රෝග විශේෂඥ කැලුම් විමලරත්න මහතා. වෛද්‍යතුමනි, බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපිත් සමග මේ අදහස් බෙදා හදා ගැනීම සම්බන්ධයෙන්. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
සුබ දවසක් මතුනේ.
SBS Radio.
Like කරන්න, share කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook page follow කරන්න.